සාදු. දෙදහස් විසිඒක වසරේ හත්වනි මාසේ එකොළොස්වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි, තුන් ලෝවක් සනසාලූ ඒ භාග්‍යවතුන් වහන්සේ මිහි තලයේ පහළ වෙච්ච නිසා මනුෂ්‍ය වර්ගයාගේ ජීවිතයට නව අරුතක් එකතු වුණා. ඒ සම්බුද්ධ ශාසනය ජීවිතයේ කැපකොට ඉතාම පවිත්‍රව ආරක්ෂා කරපු සම්මුති නෙමෙයි ආර්ය මහා සංඝරත්නය, සම්මුති මහා සංඝරත්නය නෙමෙයි, ඒ ශාසන ධර්මයේ මනාකොට ආරක්ෂා කළේ ආර්ය මහා සංඝරත්නය, අවබෝධයෙන් රැකපු අය. ඒ අවබෝධයෙන් රැකපු උත්තමය නිසා තමයි අදත් නිවෙනවනම් කෙනෙක් නිවෙන්නේ, සැනසෙනවනම් කෙනෙක් සැනසෙන්නේ අද. ඒ නිසා ඒ උත්තමයන් වහන්සේලාටත් අපගේ නමස්කාරය. ඒ වගේම නූතනේත් ඒ උතුම් නිවන සාක්ෂාත් කරගෙන යම් භික්ෂුවක් ලෝභ ද්වේෂ මෝහ මිනිසුන්ගේ හිතේ දැල්වෙන වෛරය ක්‍රෝධය ඉරිෂ්‍යාව පළිගැනීම ගුණමකුකම් ආදිය දුරුවීම සඳහා දුරු කරගෙන ඒවා අනුශාසනා කරන ඒ මහා සංඝරත්නයටත් අපගේ නමස්කාරය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපිත් මේ මොහොතේදී අපේ හිත දමනය කර ගැනීම සඳහා සබ්බපාපස්සා කරනං සියලු පව් දුරු කිරීම, සබ්බපාපස්සා කරනං කුසලස්ස උපසම්පදා, ධර්ම කුසලය දියුණු පමුණු කර ගැනීම, සචිත්ත පරියෝදපනං සිත දමනය කර ගැනීම කියන කාරණය සම්පූර්ණ කිරීම සඳහා තමයි අපි මේ උත්සාහවත් වන්නේ. සචිත්ත පරියෝදපන තම සිත දමනය කර ගැනීම සඳහා, හිත දමනය කර ගැනීම සඳහා නම් සිත කියන පාර්ශවයට එක්වෙන්නේ නැතුව අපි ප්‍රඥාව කියන පාර්ශවයේ සිට මේ සිත දමනය කරන්න ඕන. සිත කියන පාර්ශවයත් එක්ක එකතු වුණොත්, හැඟීම් කියන දේවල් එක්ක එකතු වුණොත් සිත පාලනය කරන්න බෑ. එහෙමනම් සිත වෙනම කෙනෙක් හැටියට ප්‍රඥාවන්ත පුජ්‍යලයා, ආජානීය පුජ්‍යලයා වෙනම කෙනෙක් හැටියට, දෙන්නෙක් හැටියට මෙතන හොඳටම පෙනී හිටින්න ඕන පැහැදිලිවම. එහෙමනම් සිත කරන දේවල් ප්‍රඥාවෙන් විද්‍යාත්මකව බැලිය යුතුයි. ගතානුගතිකව බලන්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ, විද්‍යාත්මකව බලන්න, විදසුන් නුවණින් බලන්න. විදසුන් නුවණ කියන්නේත් විද්‍යාත්මක නුවණ. විද්‍යාව කියන වචනේ පහළ වෙලා තියෙන්නේ විදසුන් කියන දේ ප්‍රතිඵලයේ හැටියට. එතකොට විද්‍යාව කියන්නේත් පර්යේෂණයක්, ගවේෂණයක්. හැමදාමත් විදසුන් නොවන කියන්නේ ඒත් එහෙමම තමයි, පර්යේෂණයක්, ගවේෂණයක්. අපි අපේ හිත දමනය කරන්න කැමති වෙන්නේ මේ හිත කියන්නේ මායාකාරයක් කියලා අඳුනගත්තොත් විතරයි. ඒ කියන්නේ අපේ ඉදමට වත්තට හානි කරන සතෙක් පැන්නොත් නේ අපි එයා හානි කරනවා කියලා දැනගත්තොත් තමයි එළවන්නේ, නැත්තම් එළවන්නේ නෑනේ. ගෙදරට හානි කරන කෙනෙක් නෙවෙයි නම් ගෙදර එළවන්නේ නැහැ. දැන් අපි ගෙදරට හානියක් නැත්තම් තමයි ඔන්න බල්ලෙක් හරි පූසෙක් හරි තියාගන්නේ. නමුත් මීයෙක් ඇති කරන්න අයත් ඇති කලාතුරකින්. නමුත් මීය එළවනවනේ නේ. ඒ වගේම ගවයෙක් පැන්නොත් එහෙම එළවර දානවා, වත්ති පැලකයි කියලා. අන්න ඒ වගේ අපිට හානි කරන ධර්මතාවයක් කියලා කෙනෙක් අඳුනගත්තොත් විතරයි මේ තමන්ගේ සිත එළවල දාන්න සැරසෙන්නේ. ඒ නිසා ඔබ ඉස්සෙල්ලම අඳුන ගන්න ඕන සිත මායාවක්. සිත කියන්නේ මන කියන්නේ මාරේක්. ක්ලේශ මාරයයි ඉන්නේ මෙතන. මනස කියන්නේ මාරේක්. දුරු කළ යුත්තක්. මේක හොරි වගේ, ගඩුවක් වගේ, උලක් වගේ, කටුවක් වගේ, වනයක් වගේ, තුවාලයක ලොකු නාම වනයක් කියලා කියන්නේ ඒ වගේ කියලා කල්පනා කරලා සනීප කරගත යුත්තක්, දුරු කළ යුත්තක් කියලා කල්පනා කරන්න ඕන තමන්ගේ හිත. මෙන්න මේ බෙදා ගැනීම කරපු කෙනා තමයි සචිත්ත පරියෝ දපනන් කියන තත්වයට ගොඩ නැගෙන්නේ. තමන්ගේ හිත දමනය කර ගැනීම සඳහා වෙරවීරිය දරන්නේ මහන්සි වෙන්නේ. එහෙමනම් දැන් පින්නතුන් මේ කොටස් දෙක වෙනම දකින්න ඇති. තමන්ගේ හිත වෙනම, තමන් ප්‍රඥාවන්තව තමන් වෙනම. ඉතින් මේ සිත ලෙහෙසියෙන් පින්නතුනේ දමනය වෙන්නේ නැහැ. සිත ලෙහෙසියෙන් දමනය වෙන්නේ නැහැ. සිත දමනය කිරීම රටක් පාලනය කිරීමට වඩා අපහසුය. සිත දමනය කිරීම රටක් පාලනය කරනවට වඩා අපහසුය. දැන් රටක් පාලනය කරනකොට මොන තරම් අපහසුතා තියෙනවද? සතුරු බලවේග තියෙනවා, යුද්ධ තියෙනවා, උද්ඝෝෂණ තියෙනවා, කපටි කෛරාටික වැඩ තියෙනවා, යටි නූල් තියෙනවා, දිය යටින් ගින්දර ගෙනියන ඒවා තියෙනවා, ඇත්ත තියෙනවා, බොරුව තියෙනවා, හොඳ මූණු පෙන්නලා නරක වැඩ කරනවා, නරක මූණු පෙන්නගෙන ඇවිල්ලා හොඳ දේ කරනවා, උපායශීලීව විනාශකාරී දේවල් කරනවා. රටක් කිව්වහම රටක් පාලනය කරන එක හරිම අමාරු වැඩක්. එතකොට මනසට ඇයි රටක් පාලනය කරනවට වඩා අමාරුයි කියන වචනය දේශනා කළේ? මේ මනසෙත් මේ ක්ලේශ ධර්මයෝ මහා පුදුම විනාශයන් අපිට සිද්ධ කරනවා අපේ සිත ඇතුලේ. අපිට මිත්ත ප්‍රාර්ශිකව ඇවිල්ලා අපේ සිත්ම අපිටම පහර දෙනවා. ඒකනේ තණ්හා රති රග. හරි ලස්සන දූවරු. කාගේ දූවරුද මේ? මාරයාගේ දූවරු. ඇවිල්ලා ලස්සන දේවල් පෙන්වනවා මේ ලෝකේ රඳවන්න, ලස්සනට පෙන්වනවා මාර දූවරු. එහෙමනම් මේ ලෝකේ මිනිස්සු මේ ලෝකෙට ඇලිලා තියෙන්නේ, රැඳිලා තියෙන්නේ නරකයි නරකයි කියලා නෙමෙයි, හොඳයි හොඳයි කියලා පේන නිසා තමයි මේ ලෝකෙ පස්සේ දුවගෙන යන්නේ. දලය පස්සේ, නිලය පස්සේ, තනතුරු තානාන්තර පස්සේ, අර සිතෙන්ම බැඳිලා සම්මුතියෙන් ඒව කළාට කමක් නැහැ ජීවත් වෙන්න. නමුත් සිතෙන්ම බැඳිලා ඒව පරමාර්ථයක් කරගෙන නිලතල තානාන්තර ධන මිලමුදල් රන් රිදී මුතු මැණික් මුල් කරගෙන ඒ ජීවත් වෙන්නේ රැවටීම නිසා. තමන්ගේ ශරීරයට රැවටෙනවා, තමන්ගේ හිතට රැවටෙනවා, ලෝකේ තියෙන දේවල් වලට රැවටෙනවා. මේ සියල්ලක්ම මායාවේ දූවරු සහ පුත්‍රයෝ. එතකොට බලන්න පින්නතුනි, තණ්හා රති රග එතනම පෙන්වලා තියෙනවා. තණ්හාව කියන වචනේ ක්ලේශයක් කියලා අපි කවුරුත් දන්නවා. එතකොට මාර දූවරේ හැටියට ඒක පෙන්නපු එක තමයි එතන ඒ කතාවේ කරලා තියෙන්නේ. එහෙමනම් නොයෙකුත් රැවටීම් වලට මුහුණ දෙන්න පුළුවන් අවධියක් තියෙන්න ඕන. මේක හරියට පෙන්නුතුනේ අපි හිතනවා බොහෝම වටින මාණික්කයක්. අපි හිතමුකෝ ලංකාවේ මිල කරන්න බැරි තරම් වටින මාණික්කයක් ඉනිහි පළන්දංගර බොහොම රූමත් තරුණියක් දෙවුන්දර තොඩුවේ ඉඳලා පේදුරු තොඩුවට යනවා. ඒ තරුණිය බොහොම වටින මාණික්කයකුත් තමන්ගේ ඉනිහි රඳවාගෙන බොහොම රූමත් කාන්තාවක් දෙවුන්දර තොඩුවේ ඉඳලා පේදුරු තොඩුව දක්වාම පයින් ඇවිදගෙන යනවා නම් තනියෙන්, ආරක්ෂාවක් නැහැ, තනියෙන්ම යනවා නම් ඒ කාන්තාව මොන තරම් අවදියෙන් කටයුතු කළ යුතුද කියලා කල්පනා කළ බලන්න. මොන තරම් අවදියෙන් මොන තරම් නුවණකින් කටයුතු කළ යුතුද? බොහොම උපායශීලී විය යුතුයි. නැත්තම් මොකද වෙන්නේ? තමන්ට අර වටිනා කියන මැණික නැති වෙන්න ඉඩ තියෙනවා. තමන්ට ඒ ගමන සම්පූර්ණ කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. එතකොට බලන්න මොන තරම් අභියෝගයක්ද ගන්නෙ. එහෙමනම් පින්නතුනේ මේ කතාවෙන් අපිට පැහැදිලි වෙන්නේ අන්න එච්චර නුවණක් බලයක් තියෙන්න ඕනේ. ඉස්සර නම් අපේ රටේ හැකියාවක් තිබුණලු එහෙම වටිනා මැණිකක් ඉනේ පළඳගෙන රූමත් කාන්තාවකට දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුර තුඩුවට යන කිසිම කරදරයක් නැතුව. දැන් නම් වටිනා මැණිකක් නෙමෙයි මේ පොඩි මැණිකක්වත් තියාගෙන නිකම් පේන තියාගෙන නම් ඉන්න හම්බෙන්නේ නැහැ කොයිබකවත්. ඉතින් ඒ තරමට මේ සමාධි දෝෂභාවය තියෙනවා. එහෙමනම් අපි ඒකෙන් තේරුම් කරගන්න ඕන අපේ අවදිය අපේ සිහිය. ඒ වගේම තෙල් චාච්චියක් රැගෙන නගරයක් මැද්දෙන් යන මිනිස්සෙක්. නගරේ ඉන්නේ නොහික්මුණු මිනිස්සු. ආක බලන් යන මිනිස්සු. විවිධ ආකාරයේ මිනිස්සු එනවා පාරේ. යාන වාහන යනවා. තෙල් චාච්චිය පොඩ්ඩක් හරි පෙරළුනොත් තමන්ට හානි සිද්ධ වෙනවා. එහෙමනම් මොනතරම් පරිස්සමක් ඇති කරගන්න ඕනද පින්වත්නි මේ තෙල් චාච්චිය රැගෙන යන්න. මෙන්න මේ සිහිය, මෙන්න මේ අවදිය, මෙන්න මේ ප්‍රඥාව තමන්ගේ සිත මෙහෙයවත්තේ අවශ්‍ය කරනවා. කෙනෙක් හිතනවා තෙල් චාච්චිය තදින් අල්ලගත්තොත් විතරක් මට යන්න පුළුවන් මේ නගරයේ මැද්දේ. පුළුවන්ද? එහෙම යන්න බෑ. එහෙම නැත්නම් තෙල් චාච්චිය මං තදින් අල්ලගන්න ඕනේ මේ අවධානයේ විතරක් තිබුණොත් ඇති මිනිස්සු ගැන. මිනිස්සු ගැන අවධානයේ පමණක් තිබුණොත් ඇතිද? මදි. තමන්ගේ කකුල් දෙක පිළිබඳව පොළොව පිළිබඳවත් හොඳ අවධානයක් තියෙන්න ඕන. මාර්ගය පිළිබඳව අවධානයක් තියෙන්න ඕන. ඒ වගේම කොයි වෙලාවෙ මිනිස්සෙක් ඇවිල්ලා මේකේ වදීද දන්නේ නැහැ. එහෙම වදින නිසා කෑ ගහගෙන ඉවත් වෙන්න කියලා කෑ ගොස්සන් ගාගෙන ජන්ට වෙනවා. මෙන්න මේ වගේ අනේක ආකාරයෙන් අනුගමනය කළ යුතු කාරණා ගොඩාක් තියෙනවා මේ තෙල් චාච්චියක් අරගෙන යන මේ මිනිසයා. ඒ තෙල් චාච්චිය පිරෙන්නම තියෙන කට ළඟටම පිරෙන්නම තියෙන රත් වෙච්ච තෙල් චාච්චියක්. බින්දුවක්වත් හැලෙන්න බෑ. මෙන්න මෙවැනි ආකාරයේ අවදියක් අවශ්‍යයි කියන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නිවන් ධර්මය අවබෝධ කරගන්න නම්. එහෙනම් සුනාත කියන වචනය සම්පූර්ණ වෙන්නේ අනර් තෙල් චාච්චිය අර යන මනුස්සයා වගේ වුණොත්. සුනාත හොඳින් ශ්‍රවණය කරනවා. හොඳින් ශ්‍රවණය. හොඳින් ශ්‍රවණය කළොත් පමණක් හොඳ දෙයක් ඇතුළට එනවා. විද්‍යාත්මකව ශ්‍රවණය කළොත් නුවණින් ශ්‍රවණය කරන්න ඕන. නුවණ මදිව ශ්‍රවණය කළා හරියන්නේ නැහැ. නුවණින් ශ්‍රවණය කරන්න ඕන. නුවණින් ශ්‍රවණය කළොත් පින්වත්නි අපට සත්‍ය අවබෝධ කරගැනීමේ හැකියාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පින්වත්නි අපට මේ සිතින් බේරිලා යන ක්‍රමයක්. මේ ඉන්ද්‍රියන්ගෙන් බේරිලා යන ක්‍රමයක්, නිදහස් වෙලා යන ක්‍රමයක් තමයි බුදුහාමුදුරුව අපිට පෙන්වන්නේ. දැන් ඔබ උත්සාහ කරන්නත් ඕන ඒකට. කොමකින්ද අපි බේරෙන්න උත්සාහ කරන්නේ? මේ සිතට අපි ඇලිලා ඉන්නේ, මේ ඉන්ද්‍රියන්ට අපි ඇලිලා ඉන්නේ, මේ ඉන්ද්‍රියන්ගෙන් බේරෙන්න ඕන. දැන් බලන්න තමන්ට හිතෙන්නේ මොනවද කියලා. මේ ඉන්ද්‍රියන්ගෙන් බේරීම සඳහා මා කුමක් කළ යුතුද? ඉතින් මේ ඉන්ද්‍රියන්ට බැන බැන මේ ඉන්ද්‍රියන් ඇතුලේ ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් මෙන්න මේ தත්ත්වය වෙනතුනි හරි අපහසු දෙයක්. මේ ලෝකේ තියෙන බරපතලම සිරකිරීම කුමක්ද කියලා ඇහුවොත් කියන්න පුළුවන් මෙන්න මේ ඉන්ද්‍රියන් අතර සිරකිරීම තමයි පින්නතුනේ මේ ලෝකේ තියෙන බරපතලම සිරකිරීම. මේකෙන් පැනගන්නවා කෙනෙකුට පින්නතුනේ මේ ඉන්ද්‍රියන් අතරින් පැනගන්න මිනිස්සෙකුට මේ ලෝකේ පැනගන්න වෙන කිසිම අපහසුාවක් නැහැ. දැන් අපි දැකලා තියෙනවා රටින් පනින අය වීසා પાස්පෝර්ට් නැතුව රටින් පනින අය ඉන්නවා. ඒ වගේම අපි වා කලාතුරකින් අහනවා හිරෙන් පැනපු අය ගැන. ඒකත් ලොකු දක්ෂතාවයක් නේ. හිර කුඩුලින් පැනලා යනකත් ලේසි නෑ. ඒකට හිරෙන් පැනපු අයත් අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා. ඒ වගේම අපි අහලා තියෙනවා හිතෙන් පැනපු අයත්, හිතෙන් නිදහස් වෙච්ච අයත් ගැන අපි අහලා තියෙනවා. හිතෙන් නිදහස් වෙච්ච අය ගැනත් අපි අහලා තියෙනවා. එහෙමනම් ලෝකේ තියෙන ලොකුම දේ තමයි මේ හිතෙන් නිදහස් වෙන එක. අර හැම දෙයකටම වඩා අමාරු හිතෙන් නිදහස් වෙන්න. රටින් පයින්නකොට හැමතැනම මුරකාවල් තියෙනවා. යන්න අමාරුයි. රටකට ඇතුල් වෙනකොටත් එහෙමයි. ඒක බොහෝ හොඳ පරිස්සමකින් සීයෙන් නොනින් ඒ වැඩේ කරගන්නේ මිනිස්සු. නොයිකුත් උපායන්වලින්. ඒ වගේම හිර කූඩු වලින් පනින්නත් බෑ. හැමතැනම ආරක්ෂාව දාලා බොහොම බරපතල විදියට වැටකඩලු තියෙනවා, බාධක තියෙනවා. ඒකට පුදුම දක්ෂතාවයක්, පුදුම නුවණක්, පුදුම අධ්‍යයනයක් කළා තමයි සාර්ථක ලෙස තියෙන්නේ. නැත්තම් පණින්න ගිහිල්ලා වැඩි කාලෙ මැරෙන ගොඩාක් වෙලාවට. එතකොට මේකෙදිත් අපිට එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ මාරයට අහු වෙන අය ඉන්නවා. ওই මාරයට අහු වෙච්ච අය තමයි ඊට පස්සේ දහමට බැන බැන ආයෙ ඉන්නේ. ඇයිද අර මාරයට ආය අහුනොත් එහෙම, ඒ කියන්නේ මුරකාරයන්ට ආය අහුනොත් එහෙම ආය ගහලා තලලා ගේනවනේ, ගැනලා දානවනේ ආය ඇතුළට. ඉතින් අන්නේ මේ වගේ සමහර අයගේ මේ ගමන ඇවිල්ලා පණින්න ගිහිල්ලා මාරයට අහු වෙනවා. අහු වුණාට පස්සේ ඊළඟට ධර්මයටත් බැන බැන ඒගොල්ලෝ ආය අර හිර කූඩුවෙම ඉන්නවා පින්නතුනේ. ලේසි නෑ පින්නතුනේ මේ මාරයාගෙන් බන්ධනෙන් ගැලවීම. මාරයා ලස්සනට පෙන්නල බැරි නම් දරුණුවට පෙන්නන. ඒනේ බුදුහාමුදුරුවෝ මේ බීතිය ගන්වමින් මහ පොළොව දෙදරමින් සුලි සුලන් ඇති කරමින් නේද කලම්බමින් අවි යමෝරාගත් ගුරුළු වෙස් අරගෙන, යක්ෂ වෙස් අරගෙන, නොයෙකුත් ව්‍යාග්‍ර සිංහ වෙස් අරගෙන ඇඟට කඩාගෙන පයින්නා වගේ දර්ශන ටිකක් පෙන්නනවා. ඒකෝ ඒකටත් දුනු ඊතල ඔප්පෝ මෙවනෝ ඒකටත් මොහොන දෙනවා. ඒකටත් මොහොන දෙන්න පුළුවන් අවදිය, ඒකටත් මොහොන දෙන්න පුළුවන් ප්‍රඥාව, ශක්තිය තියෙන්න ඕන පින්නතුනේ. ඉතින් අපි කල්පනා කරලා බලන්න ඕන මේ ලෝකයේ එච්චර නෙමෙයි බුදුන් නොබදුන් කියන්න, දහම් නොදහම් කියන්න, සඟුන් නොසඟුන් කියලා කියන්න සමහර සිත් පෙළඹෙනවා කුඩා කුඩා දේවල් වලට. ඉතාම පොඩි දේවල් වලට බුදුන් නොබුදුන් කියනවා, දහම් නොදහම් කියනවා, සඟුන් නොසඟුන් කියලා කියනවා මේ සමාජයේ ඕන තරම් තියෙනවා පින්නතුනේ. එතකොට එවැනි හිතකට ලේසි නෑ පින්නතුනේ මේ මාර බන්ධනයෙන් වැළකෙන්න. දැන් අපි හිතාගෙන හිටමුකෝ මාරය බලනවා, දැන් ඔබ ගැලවෙන්න උත්සාහ කරනකොට මාරය බලනවා මෙයා ආසත්ත මොනවටද. ඒ ආසත්ත දේම හොයලගෙන අල්ලා දෙනවා. මෙයා අල්ලන්න පුළුවන් මොකටද? ඒකම ගෙනල්ලා දෙනවා. මෙයා මරණයට බයයිද කියලා බලනවා. මාරය මරණීය තර්ජනයක් එල්ල කරනවා. මොකද්ද කරන්නේ? මරණීය තර්ජනයක් එල්ල කරනවා. එතකොට මරණයට බය වෙනවා. එතකොට මරණයට බය එයා වළකිනවා. මේ සමාජ ශාස්ත්‍රයේ ඉහළට යන්න ගියාම ඒකනේ. විවිධ දේවල් කරනකොට බය කරනවා. එක්ක තනතුර පිළිබඳව කියලා උසස් වීම දෙන්නේ නැහැ. උසස් වීම කපා හරිනවා කියලා බය කරාම ඔන්න මිනිහා නිශ්ශබ්ද වෙනවා. ඒකුරුන් නිශ්ශබ්ද වෙන්නේ නැත්තම් නොයෙකුත් දේවල් කරනවා. ඒකෙනුත් නිශ්ශබ්ද වෙන්නේ නැත්තම් අපි දන්නවා මරණීය තර්ජන තමයි ඉල්ල කරන්නේ. ඒක තමයි සමාජයේ ස්වභාවය. ඒකනම් මායත් එහෙමයි. මාරයගේ පුත්‍රයෝනේ ඔය ජීවත් වෙන්නේ. ඒ ඇත්ත වගේම තමයි මාරයත්. මාරයත් එහෙමයි මරණීය තර්ජනයක් කරන. ඔබට මාරයා මරණීය තර්ජනයක් කළොත් ඔබ ලබා දෙන උත්තරේ කුමක්ද? දැන් ඔබ හිතලා උත්තරයක් දෙන්න ඕන. ඕනම කෙනෙකුට තියෙනවනේ මොනවා නැතත් ආත්ම සෙනෙහයි තියෙනවනේ. තේරෙනවා නේද? ආත්ම සෙනෙහයි තියෙනවා. එතකොට මරණීය තර්ජනයක් කළොත් එහෙම මොකද? ඔබ කරන්නේ මේ ලෝකේ එක එක දේවල් වලට මරණීය තර්ජනවලදී බය වෙන්න තියා ඉන්න. දැන් බලයට යන කෙනා, ඒ බලේ ඉහෙළම තනතුරු වලට යන අය, ඒකට ඇත්තටම යන්නේ මරණීය තර්ජන වලටත් බය නැතුව නේද ඒගොල්ලෝ? ආන්න හරි. ඒ බලයට යන අය, ජනාධිපතිකම ගන්න, අගමැතිකම ගන්න, ඇමතිකම ගන්න යන අය තියෙන බය නැතිකම මරණීය තර්ජනයටත් බය නැහැ. එතකොට පින්වතුනි අපි හැම දෙයකට නෙමෙයි යන්නේ. අපි යන්නේ නිවන් දකින්න. එතකොට නිවනේ තියෙන වටිනාකම අවශ්‍යතාවයේ උපරිම උච්ච වුණොත් අර බලයට යන කෙනාටත් වඩා වැඩියෙන් මෙයා මරණීය තර්ජනයට නෙමෙයි, ගෙදරවල් වල තර්ජනයට නෙමෙයි, සමාජ තර්ජනයට නෙමෙයි මොකකටවත් බය වෙන්නේ නැහැ. මොකකටවත් බය වෙන්නේ මරණීය තර්ජන වලටත් බය වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේටත් පින්නතුනි මරණීය තර්ජන එල්ල කළා. ඔබ මෙතන මිය යයි. බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයායකට සූදානම් වුණා. සිද්ධාර්ථ කුමාරයායකට සූදානම් වුණා. හිරමිනිය ගොතාගෙන අදිෂ්ඨානයක් කළා. හැබැයි මේවා කරේ සියල්ල නුවණ සහ සියල්ල අඩුම කුඩුම ඔක්කොම සම්පූර්ණ කරගෙන හොදේ. එහෙම නැතුව කෙනෙක් මේකේ අර අඩුම කුඩුම දේවල් ටික සම්පූර්ණ කරගන්න නැතුව වාහනයක් හදන්න ලෑස්ති වුණොත් එහෙම වැඩක් නැහැ නේ. වාහනේ හදන්න බැරි වෙනවනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දැන් අපි හිතමු කාර් එකයි හදන්න තියෙන්නේ කියලා. කාර් එක හදන්න උවමනා කරන අඩුම කුඩුම ඔක්කොම එනමිටි එකතු කරගෙන පාර්ට්ස් එකතු කරගෙන තමයි මේ හිරමිනිය ගොතා ගන්න. ඔය ඇත්ත මේ නිකන් ගිහිල්ලා ගෙවල් වල ගොතා ගන්න ලෑස්ති වෙන්න එපා හිරමිනිය. මේව. එතකොට මේ සියල්ල ලෑස්ති කරගෙන හිරමිනිය ගොතා ගන්න කියනවා. මොකද්ද? ඇඟේ ඕ මස් දිය වෙලා ගියත්, නහර වියලිලා ගියත්, මෙතනම මිය ගියත් මම මේ බැඳගත්ත පල්ලංකේ මම ලියන්නේ. එතකොට හොළුව කැක්කුම, ඔළුව පුපුරන වේදනා ඇති වෙන, ඔළුව හත් කඩකට පිපුරුවත් මම මේ දරන උත්සාහය වීරිය අතහරින්නේ නැහැ. හිතනවද සිද්ධාර්ථ තවුසන් වහන්සේ නිකම්වත් මේක අවබෝධ කරගන්න නැතුව ඒ ගහ යට ඒ විදියට මියදුනා නම් ඉතිහාසයක්වත් නැහැ. ඉතිහාසෙවත් කියවෙන්නේ මෙන්න කොච්චර මහන බබුණෝ ඔය විදියට මේ සත්‍ය ගවේෂණය කරන්න ගිහිල්ලා ඒ ගස් යට ඒ විදියටම වියලුනාද කියලා ඔය ඇත්ත දන්නවද? අහලත් නැහැ ඔය ඇත්ත. නමුත් අප්‍රමාණ ඔය අදිෂ්ඨානයට ගිහිල්ලා ගස් වලටම ඇලිලා එහෝම ඒ පල්ලංකේන එහෝම පින්නතුනි මියදෙච්ච ගවේෂකය අප්‍රමාණයි. මේ ජයග්‍රාහී උත්තමයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේක ජය ලැබුව. අනිත් අයට මේක ජය ගන්න බැරුව ඒගොල්ලෝ මියදුනා. හේවම ඉතිහාසයේ වෙනම විදියක ලියවුණා ජයග්‍රහණය කරපු නිසා. නමුත් ඒ අදිෂ්ඨානයේ විදියට බල සම්පන්නයි. එතකොට අපිටත් ඒ වගේ අදිෂ්ඨානයක් තියෙන්න ඕන. තියෙන්න ඕන. එහෙම අදිෂ්ඨානයක් තියෙනවා. එතකොට අපිත් අර ගස් යට ගිහිල්ලා ඒ විදියට ඉන්නවද? එහෙම ඉන්න ඕනේ නැහැ. ඒ අදිෂ්ඨානය තියෙන්න ඕන. ඒකට තමයි සතර සම්මප්පදානයෝ කියලා කියන්නේ. ඒ කියන්නේ පිනතුනේ මොනම හේතුවකින්වත් අත් නොහරින බවක් තියෙන්න ඕනේ, ආරද්ධ වීරයක් තියෙන්න ඕනේ, අරබන ලද අත් නොහරින වීරයක් තියෙන්න ඕනේ. මොකද හේතුව පිනතුනේ අනේක බාධා ඇති කරනවා මේ නිවන් අවබෝධ කරගන්න යන කෙනාට. සමාජිකයන්ට, තමන්ගේම පවුලේ සමාජිකයන්ට මාර ආවේශ වෙනවා. තමන්ට එක් කුමාර ආවේශ මොනම හරි විදියකින් මාරයා ඒ හිත වෙනස් කරන්න උපාය උපක්‍රමශීලීව කනුරු කරුණු සම්පාදනය කරනවා, කරුණු ගෙනහැර දක්වනවා. අවදියෙන් නුවණින් කරුණු තේරුම් ගත්තොත් විතරයි පින්නතුනේ අපිට බේරෙන්න පුළුවන්කම තියෙන්නේ. මාරය එක ස්වරූපයකින් නෙමෙයි ඉන්නේ, අනේකාකාර ස්වරූපයෙන් එනවා. මිත්‍ර රූපයෙන් එනවා, සතුරු රූපයෙන් එනවා. ඉතින් ගොඩාක් දෙනෙක් තමා තමායයි කියලා ඔය රැවටෙන ඔය රැවටීම මාරයාට රැවටීමක් කියලා දන්නවද? තමා තමාටයි කියලා ඒ රැවටෙන එක මාරයාට වෙන වසඟයක්, මාරයාට වෙන රැවටීමක් කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. මම 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 කියලා කතා කරන හැම මොහොතකම යෙදුවනම් හොඳයි. මෙහෙම මාරයා කරන්න කැමති, මාරයා ඒ ගමන යන්නම්, මාරයා එන්නම් කියලා වගේ පාවිච්චි කළා නම් මම කියන වචනේ ඇතුළට මාරයා කියන වචනේ ඇදලා දැම්මනම් හරි. ඈ මාරයා හිතුවා, මාරයා එහෙම කියනවා, මාරයා එහෙම හිතලා කියන්න, මාරයා එහෙම කියන්න. මාරයාට එහෙම හිතෙනවා, මාරයා එහෙම කල්පනා කරනවා. මම මම කියන වචනේ තැනට මාරයා මාරයා කියන වචනේ යොදාගෙන කිව්වනම් බොහොම හොඳයි. මමෙක් හැදුනේ මාරයාගේ මායාවල් වලින්. හොඳට අවබෝධ කරගන්න, මමෙක් හැදුනේ මාරයාගේ මායාවල් වලින්. කොච්චර මායාවල්ද? මායාවල් දහස් ගණක්. සිතුවමක් අඳිනකොට පින්සල් පාරවල් කොච්චර වදිනවද සිතුවමේ? දහස් ගණක්නේ. ආන්න හරි. එතකොට මේ මායාවක් හැදෙන්න, එක මායාවක් හැදෙන්නත් මාරයාගේ පින්සල් පාරවල් දහස් ගණක් එකේ තියෙනවා. එතකොට මේ ලෝකයේ කොයි විදියටද අපි ගන්න ඕන? අපි පින්නතුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් අනේ ආමඳුරනේ, අපිට මේ තේරෙන්නේ නැති ප්‍රශ්නේ අපිට තියෙන්නේ. අපි අසරණයි, අපිට තේරෙන්නේ නැහනේ. ඒක තමයි මේ සැහැල්ලු කරන්න පින්නතුනේ. එතකොට අපි මේ ලෝකේ ගන්න ඕන කොයි විදියටද? පිළිකුලෙන් බලනවද, උපේක්ෂාවෙන් බලනවද, මොකවත් ගන්න නැතුව ඉන්නවද, නිකන් ඉන්නවද, බලාගෙන ඉන්නවද, වෙන දෙයක් වෙන්න කියලා අතහැරලා ඉන්නවද? කොයි හැඩේටද, කොයි ඉරියව්වේද, කොයි විදියටද ඉන්න ඕන? හරි ප්‍රශ්නයක් නේ. මම ඒකට උත්තරයක් දෙන්න. හැබැයි හොඳින් අර කියන ලද මුලදී අපි මතක් කරන ලද කරුණු සියල්ල අනුගමනය කරලා ඒක ශ්‍රවණය කරන්න ඕන. මොකද උතුම් දහම් කරුණක් දේශනා කරන්න මූලික පදනමක් ඉස්සෙල්ලා හදන්න ඕන. ඒක හදලා ඒක මත තමයි මේ වටිනා මාණික්කය පලඳන්න ඕන. ඒක නිසා තමයි අර පසුබිමක් මුලින් හැදුවේ එකයි. ඒ පසුබිම හොඳට හදාගත්තා නම් ශක්තිමත්ව, ඉදිරව, බලවත්ව, සතර සම්ප්‍රදානයේ යුක්තව, හොඳ සති සම්පජඤ්ඤයේ යුක්තව මෙන්න මේ මාණික්කේ දරා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පින්නතුනි ලේසි වෙන්නේ නැහැ ධර්මයේ දරා ගන්න. බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ හරි ගම්බීරයි. හිතන්නයි තියෙන්නේ තේරෙන්නේ නැහැ එකපාරට. තේරෙනවා නම් සරල දෙයක් නේ. තේරෙනවා කොස් තේරෙනවා දෙල් තේරෙනවා වම කියලා දකින්න දකුණ කියලා එක තේරෙනවා උඩ තේරෙනවා යට තේරෙනවා උතුර දකුණ කියලා තේරෙනවා නැගෙනහිර බස්නාහිර ඕව තේරෙනවා ඉතින් අපිට අපි මත ගැන අවදි කරන දේවල් නම් අපිට තේරෙනවා පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු කියලා කියන්නේ පෙර ඇහුවේ නෑ පෙර ඇහපු නැති දෙයක් නිසා තේරෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා ඒකට තේරෙන්නේ නැති දෙයක් ආත්ම සංවේදීව තමා තුල හෙව්වයි කියලත් මේකට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ආත්ම සංවේදීව බැලිය යුතුයි අවබෝධ කළ යුත්තක් අවබෝධ වෙනතුරු ඒක ශ්‍රවණය කරන්න ඕන අනුගමනය කරන්න ඕන. බුද්ධාදී රත්නත්‍රේ විශ්වාසයෙන් ඒ වගේම ගුරුතරුත්‍රේ විශ්වාසයෙන් යුක්තව ඒ විශ්වාසය නිකන් ඇති කරගන්නේ නැහැ. විශ්වාසයක් ඇති කර ගැනීම මට අවශ්‍ය කරන දර්ශන පදනම ඒ දේශනා තුළ තියෙනවා නම් පින්නතුන්ට විශ්වාසය බැහැර කරන්න නැතුව ගන්න පුළුවන් නේ. ඒ දර්ශන පදනම තියෙන්න ඕන. මේ විදියට ගියාම මේ ගමන් මඟ තියෙනවායි. මේ මන්සලකුණු තියෙනවායි කියලා Tamanටම තේරෙනකොට පින්නතුනි. පින්නතුන්ට මෙන්න මෙහෙම දෙයක් කියන්නයි මම මේ සිරු වචන ටික මතක් කරේ. පින්නතුන්ට දැන් මොන ආකාරයෙන්ද ඉන්න ඕන කොයි ස්වභාවයෙන්ද ඉන්න ඕන කොයි ස්වභාවයේද අපි ගන්න ඕන කොයි භාවනාවද කරන්න ඕන කොයි දේද අපි කරන්න ඕන කොයි හැඩයටද අපි වාසය කරන්න ඕන කියන ප්‍රශ්නයක් තිබුණා නම් ඒකට මේ උත්තරයක් දෙන්නයි හදන්නේ. ඔබ සතර ඉරියව්වෙන් තොරව භාවනාවේ යෙදෙන්න. නැත්තම් අපි කියමු ඔබ සතර ඉරියව්වෙන් තොරව ජීවත් වන්න. සතර ඉරියව්වෙන් තොරව වාසය කරන්න. සතර ඉරියව්වෙන් තොරව කටයුතු කරන්න. මේ කතාව එන්නේ පින්නතුනි ආනන්ද මහරහතන් වහන්සේගේ ජීවිත කතාවත් එක්ක. ආනන්ද හාමුදුරු විතරයිනේ ආනන්ද හාමුදුරු නිවන් දකිද්දි හිටියේ ඔතන කවුරුත් බලාගෙන හිටියේ නැහැ. තේරුණාද? ආනන්ද හාමුදුරු විතරයි එතන හිටියේ. එතකොට ආනන්ද හාමුදුරන්ගෙන් ඇහුවා ඔබ මොන ඉරියව්වෙන්ද රහත්ුනේ කියලා. ආනන්ද හාමුදුරු කියන්නේ මම වැලි කැට යන්නම් ආනන්ද හාමුදුරු මහා පෘථුවි වගේ උත්තරයන් වාසෙනවා. මගේ නමත් ආනන්ද වීම ගැන මම සන්තෝෂ වෙනවා. එතකොට ආනන්ද හාමුදුරු මොකක්ද ඇවිල්ලා කිව්වේ? ඒ ආනන්ද හාමුදුරු කියපු එක මේ ආනන්ද හාමුදුරන්ට තේරෙන හැටි බලන්න. ආනන්ද හාමුදුරුව ඇවිල්ලා මතක් කළා සතර ඉරියව්වෙන් තොරවයි කියලා. එතකොට පුහුදුන් අයට ඕක තේරෙන්නේ නැහැ. පුහුදුන් අය තේරෙන්නේ නැහැ. තේරෙන්නේ පුහුදුන් අයට තේරෙන්නේ නැහැ. පුහුදුන් අය මේක කොහොම හරි ගන්න ඕන සම්මුතියට මේක. ඒ කියන්නේ අපිට තේරෙන විදියට මේක හදා ගන්න ඕන. ඊට පස්සේ කිව්වා වාඩි වෙලා ඉඳගෙන කොට්ටෙට ඔළුව තියද්දි ඔළුව කොට්ටෙට වැදුනේත් නැහැ වාඩි වෙලත් නැහැ මැදදි දැක්කා කියලා. මොකද තේරෙන විදියට හදාගන්න බෑ මේක. තේරෙන්නේ නැති අමාරු தත්වයකට යන්න තියෙන මාර්ගයටක් ගාලා තේරෙන විදියට හදාගත්තා. නිවන වැහුණා. එහෙනම් ලොකු පරමාර්ථයක් ඇවිල්ලා එළියට ඇවිල්ලා මතක් කළේ. දැන් හරම වුණා නම් අරක ඉරියව් දෙකටම අහු වෙනවා. එකකට අහු වෙනව නෙවෙයි දෙකටම අහු වෙනවා. ඒ කියන්නේ වාඩි වෙලා ඉන්න එකටත් අහු වෙනවා. තරගානුකූලව බැලුවොත් එහෙම නිකන් එකටත් අහු වෙනවා. දෙකටම අහු වෙන ඉරියව්වක් එතකොට. ඈ නමුත් ඒක නෙවෙයි මතක් කරේ. දෙකටම අහු වෙන ඉරියව්වක් නෙමෙයි ආනන්ද හාමුදුරු ඒ උත්තමයන් වහන්සේ භික්ෂූන්ව මතක් කරේ තේරුම් ගන්න සතර ඉරියව්වෙන් තොරවයි රහත්ුනේ කිව්වා. ඒ වගේ ඔබටත් දැන් මම අනුශාසනා කළා මොකක්ද? සතර ඉරියව්වෙන් තොරව භාවනා කරන්න. සතර ඉරියව්වෙන් තොරව වාසය කරන්න. සතර ඉරියව්වෙන් තොරව ජීවත් වන්න. සතර ඉරියව්වෙන් තොරව සියල්ල කරන්න. ඔබ තේරුම් ගන්න නෙමෙයි තියෙන අවබෝධ කරන්න. හොඳට බලන්න, හොඳට පිරික්සා බලන්න ස්වාමීන් වහන්සේගේ වචනේ. ගැඹුරින් පිරික්සා නොනින් බලන්න. එකවර තේරුම් නැහැ කියලා අත්හරින්න එපා. දහස්වරක් ඒ කාරණෙත් එක්ක අපි සම්බන්ධ වෙන්න ඕන, හැප්පෙන්න ඕන ඒකත් එක්ක. හා ඒකත් එක්ක දහස්වරක් එකතු වෙවි බලන්න ඕන. ඔබ තුලින් මතු කරගන්න ස්වාමීන් වහන්සේගේ මුවින් ওই වචනේ බලාපොරොත්තු නොවි. මා තුලින් ධර්මය මම මතු කරගන්න ඕන. බාහිර ලෝකයෙන් පිළිතුරක් වශයෙන් නොවේ, මා තුලින්ම මතු කරගන්න ඕන කියන අදහසයි එන්න ඕන. නිවන් දකින්න කැමැති තැනැත්තා තුල තමා තුලින් ඒ ධර්මයට උත්තරේ මම හොයාගන්න ඕන. අවබෝධාත් අනුමාන උත්තර මම දෙන්නේ නැහැ. අනුමාන දේවල් මම කතා කරන්න යන්නේ නැහැ. උත්තරේ හරියට නොදැන අනුමාන වශයෙන් මම උත්තර පිළිගන්නේ නැහැ කියන තැන ඉඳගෙන හැම තිස්සෙම අනුමානතාවයේ ප්‍රත්‍යක්ෂතාවයක් දක්වාගෙන යන විදර්ශනාවක යෙදෙන්න ඕන. දැන් ඔබට පේන්නේ නැද්ද මම මේ ආනන්ද හාමුදුරුවෝ සතර ඉරියව්වෙන් තොරව වාසය කරනවා? කාට හරි පේනවනම් අන්න කියන්න පුළුවන් ආනන්ද හාමුදුරුවෝ දැක්ක කියලා, ආනන්ද හාමුදුරුවෝ අඳුනගත්ත කියලා. ඒ නිසා සතර ඉරියව්වෙන් තොරව ඉන්න ආනන්ද හාමුදුරුවෝ අඳුනගත්තොත් මම එයාව සලකන්නේ අන්න මාව හඳුනගත්තා කෙනෙක් හැටියට. ඉරියව්වකින් වාසය කරන ආනන්ද හාමුදුරුව හඳුනගත්තොත් මම සලකන්නේ එයා ස්කන්ධ සමූහයක්, පංචස්කන්ධයක් හඳුනාගත්තා වූ තැනැත්තෙක් හැටියට. එතකොට පංචස්කන්ධේ වැනෙන විදිය, සෙලවෙන විදිය, ඇවිදින විදිය බලලා පැහැදෙනව අපැහැදෙනව පංචස්කන්ධය බලන් ඉන්නයි. එතකොට ධර්මස්කන්ධය දැක්කනම් යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියපු බුදු වදනක් තොතෙන්ට එකතු වෙනවා. ඕනම බුදු වදනක් නිවන් මගේ දේකට එකතු වෙනවා. සියලු ගංගා මහා සාගරයේ දේකට එකතු වන්නාසේ ඕනම බණපදයක් පින්වත්නි එකතු වෙනවා නිර්වාණයේදී. සතර ඉරියව්වෙන් තොරව කතා කරන්න ඕන. පුළුවන් නම් දක්ෂයෙක් කතා කරන්න බල. සතර ඉරියව්වෙන් තොරව කතා කරන්න ඕන. මට කියන්න පුළුවන් මෙයා මේ සතර ඉරියව්වෙන්ද කතා කරන්නේ, ඉරියව්වෙන් තොරවද, නැත්නම් ඉරියව් සියල්ලටම අහු වෙලාද කියලා. තේරුණාද? සතර ඉරියව්වෙන් තොරව කතා කරන්න ඕන. ඉතින් බලන්න ආනන්ද උත්තමයාණන් වහන්සේ 25 අවුරුද්දක් බුදුහාමුදුරු ළඟ බුද්ධ උපස්ථායකයන් වහන්සේ විදියට කටයුතු කරපු උත්තමයන් වහන්සේ මොනතරම් ගැඹුරු උත්තරද දෙන්නේ මේ මහා උත්තමයන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් ඇහුවාම සරල උත්තර දෙන්නේ. තේරුණා නේද? කිසි වෙලාවක සරල උත්තර දෙන්නේ. දැන් රහතන් වහන්සේ කෙනෙක් අවස්ථාවක ප්‍රශ්නයක් අහලා තිනවා. උන්වහන්සේ කොහෙද යන්නේ, කොහෙද වඩින්නේ කියලා. උන්වහන්සේ උත්තරයක් දීගෙන ගියා, දිසාවක් නැහැ උන් නැහි කියාගෙන ගියා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් ආම්තුරු නිකන් ඇවිදින්නේ. ඒවයි ලොකු ගැඹුරක් තියෙනවා, ලොකු අරුතක් තියෙනවා, සැඟවුණු අරුත් තියෙනවා. එතකොට අන්න ඒ වගේ මේ උත්තමයන් වහන්සේ රහත් වුණා කියලා දැනගත්ත රහත් වුණාට පස්සේ අනේක දුවගෙන දුවගෙන ඇවිල්ලා කට්ටිය ඇහුවා, අනේ ඔබ වහන්සේ මේ රහත් උනේ මොන ඉරියව්වේද? සතර ඉරියව්වෙන්ම නොවේ, පුහුදුන් අය නම් අමු මෝඩ විදියට කතන්දරයක් ඒකට හදාගත්තා. යමක් ගැඹුරින් හිතන්න පුළුවන් භික්ෂූන් ඒ ගැන විදර්ශනා කරලා නිවන් දැක්කා. සියලුම රහතන් වහන්සේලා රහත් වෙන්නේ සතර ඉරියව්වෙන් තොරවයි. සියලුම බුදුවරු වාසය කරන්නේ සතර ඉරියව්වෙන් තොරවයි. ඕක විශේෂ නෑ නේද? පුහුදුන් ලෝකයාට ඕක විශේෂ නෑ. පුහුදුන් ලෝකයාට ඔය කාරණේ විශේෂ වන්නේ නෑ. ඔබටත් ඕක විශේෂ නැත්නම් ඔබ නුවණින් ඔය කාරණේ හොඳට පිරිස්සන්න ස්වාමීන් වහන්සේගේ වචනේ දිහා බලන් ඉන්න එපා. ඔබ තනියම ඔබ පරීක්ෂණය කරන්න. ඔබ තනිව මේක විදර්ශනා කරන්න මෙහි කරන්න පින්වත්නි. එවිට අරුත් පැමිණෙනවා ඔබ තුලින්. ඉතින් අපි පිටින් ගන්න දේවල් පින්නතුනේ අපි වැටෙන්නේ ඒවා නොලෙජ් එක හැටියට, දැනුම. දැනුම සෑම විටම අනුන්ගේ දැනුම සෑම විටම අනුන්ගේ ප්‍රත්‍යක්ෂතාවය පමණයි තමන්ගේ. ප්‍රත්‍යක්ෂතාවයේ තියෙනවා පින්නතුනි ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂතාවයන් තියෙනවා, ලෝකෝත්තර ප්‍රත්‍යක්ෂතාවයන් තියෙනවා. ඉන්ද්‍රයන්ට ප්‍රත්‍යක්ෂතාවය දැන් ඔන්න කොහොමද කියලා බලමු. මේ ගිනි දැල්ල රස්නේද? අපි මොකද කරන්න ඕන? ඇවිල්ලා අත තියලා බලන්න ඕනේ, මාළල තියලා බලන්න. එතකොට මට තේරෙනවා මේකේ තියෙන රසණය සහ ප්‍රමාණය. මේක මේ ඈත ඉඳන් බැලුවට කොච්චර කිව්වත් ඒ මම මේ ගිනි දැල්ලට අත තියලා ලබන ඒ අවබෝධය, ඒකේ තියෙන ඒ ප්‍රමාණය දැනෙන විදිය මට ඇත්තට මේක හිතලා තේරුම් ගන්න බෑනේ. ඒ වගේ තමයි පින්නතුනි ඒ ලෝකෝත්තර ප්‍රත්‍යක්ෂතාවය කියන එක අපි ඒක අර විදියට මේ ගිනි දැල්ල වගේම අරක ස්පර්ශ කරලා බලන්න. නිවන මග හැරලා දුවල යන නිවන පින්නතුන්ට පෙන්නුවොත් පින්නතුන් දුවනවා. හැමෝම නෙමෙයි, නුවණ මදි නම් දුවනවා. ඇයි හේතුව? බලාපොරොත්තු වන ඔබ බලාපොරොත්තු වන කිසිවක් එහි නැත. තේරුණාද? ඔබ බලාපොරොත්තු වන කිසිවක් එහි නැත. නිවන පෙන්නොත් ඔබ දුවනවා. ඔබ බලාපොරොත්තු වන දේවල් එපැයි තියෙන නිවන ළඟ. නිවන කියන්නේ ගොඩාක් දෙනෙක්ගේ ලොකු බලාපොරොත්තුවක්, ලොකු හීනයක්. එහෙමනේ, ඒ ප්‍රාර්ථනාවක්නේ. ඒ ප්‍රාර්ථනාව ඇතුළේ මොකද්ද ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව නැති වෙනකොට නිවන හරියට කඩවුණු පොරොන්දුව වගේ වෙනවා. බලාපොරොත්තු කඩ වෙනවනේ. දැන් රහතන් වහන්සේ කෙනෙක් කියලා කිව්වහම ඔන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව බලනෝ මේ මිනිස්සු. ඒක නැත්තම් ඔන්න කඩ වුණු පොරොන්දු වගේ තමයි. ඒකට මාර්ගඵලලාභී කියලා කිව්වොත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව දකින්න නැති වුණොත් ඔන්න ඉවරයි. ඉතින් පින්නතුනි නිවන ඔබ පින්නොත් ඔබ නිවන අතහැරලා දුවගෙන යාවි. ඒකට හේතුව තමයි ඔබ බලාපොරොත්තු වෙන කිසිවක් නිවන තුල නැති නිසා. බලාපොරොත්තු වෙන දේවල් තිබිය හැකිද? බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ නිවන කල්පිත කරන්න බෑ කියලා, සංකල්ප කරන්න බෑ කියලා කියන්නේ. හොඳයි, නිවන ගැන හිතලා 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 චිත්‍රයක මට ඇඳලා පෙන්නන්නකෝ නිවන මේ වගේ කියලා. අභියෝගි බාර ගන්නවද? ලබන බාර එනකොට ඇඳගෙන එනවද? උත්සාහ කරන්න ඕන. අද ගිහිල්ලා කොලේකුයි පෑනකුයි අරගෙන මං ස්වාමීන් වහන්සේට නිවන ඇඳලා පෙන්නනවා කියලා හිතලා අඳින්නවා. මම හනුමාන උත්තරයක් නෙමෙයි, හොද්දට ප්‍රත්‍යක්ෂතාවයෙන් යුතුව දෙන්න පුළුවන් උත්තරයක් ඔබට ගන්න බලන් පිනුතු. සංඥාවකට බැඳෙන්නම හැදිච්ච ආත්මය. සංඥාවට බැඳෙන්නම හදපු ආත්මයක් තමයි මේ තියෙන්නේ. සංඥාවට බැඳෙන්නම තමයි හදලා තියෙන්නේ. මේකෙන් ගැලවෙන එක ලේසි නෑ. සංඥාවට බැඳෙන්නම හදපු මේ ආත්මයෙන් ගැලවෙන එක ලේසි නෑ පින්නතුනි කෙනෙකුට. මොකද හේතුව, මේ ආත්ම භාවය ඇවිල්ලා තියෙන ගැලවෙන්න නෙමෙයි පින්නතුනි, ඇලීම වැඩි කර ගැනීම සඳහාමයි. ඇලීම වැඩි කර ගැනීම සඳහාමයි ආත්ම භාවය සැකසීලා තියෙන්නේ. ඉතින් අපි සැහැල්ලු දේවල් සඳහා ටිකක් ඔය බැඳෙන්න කැමති, පුළුවන් තරම් මනස ටිකක් සැහැල්ලු කරගන්න කැමති. නමුත් සම්පූර්ණයෙන්ම විහෙත විද්වංසනය කිරීම සඳහා ලෑස්තිද නැද්ද කියන තත්ත්වයට මනස හදන්න ලොකු ප්‍රයත්නයක්, ලොකු උත්සාහයක්, ලොකු කැපවීමක් වෙන තුනේ තිබෙන්න ඕනේ. කොහොමද අපි මේ මනස විහෙත විද්වංසනය කරගන්නේ? දුරු කරන්නේ විදර්ශනා කිරීමෙන්. අර වගේ ගැඹුරු කරුණු කාරණාවල් පරේක්ෂණය කිරීමෙන්, ගවේෂණය කිරීමෙන්මයි පින්නතුනේ අපි මේ මනස විහෙත විද්වංසනය කරගන්න තියෙන්නේ. එහෙම නැතුව අපිට හිතලා තේරුම් අරගෙන නම් මේක කරන්න පුළුවන් කමක් නැහැ. මේ නිවන් මඟ යද්දී පින්නතුනේ අපි ගොඩාක් මෘදු වුණොත් අපිට නිවන් දකින්න පුළුවන් වේද? ගොඩාක් මෘදු වුණොත් නිවන් දකින්න පුළුවන් වේද? බෑ පින්නතුනේ, ඇවිල්ලා මාර්යා වහ ගන්නවා. ගොඩාක් දරුණු වුණොත්, සැර වුණොත් අපිට නිවන් දකින්න පුළුවන් වේද? ඒත් බෑ පින්නතුනේ, ඇවිල්ලා මාර්යා වහ ගන්නවා. ලේසි නෑ. නිවන් දැකපු අය අතිශයින්ම සාන්තභාවයක් නේ බලාපොරොත්තු වෙන. නිවන් දැකපු කෙනෙක් ඉන්න ඕන නිකන් අපිව නිකන් ඇවිල්ලා කණෙන් ඇදලා ගියත් නිකන් සද්ද නැතුව ඉන්න ඕන මට්ටමේ කෙනෙක් විය යුතුයි. නිවන් දැක්කනම් රහත් වුණා නම් තරහ යන්න බෑ, කේන්ති යන්න බෑ. අපි මොන වචනෙන් බැන්නත් එයා ඉවසා ගන්න ඕන, තරහ ගන්න ඕන, නිහතමානී වෙන්න ඕන කියලා නෑ. එහෙම එකක් නෑ. සැරියුත් හාමුදුරුවෝ සැරියුත් හාමුදුරන්ගේ අම්මාට බණ කිව්වේ නෑ ධර්මයට ගරු කළේ නැති නිසා. ඉතින් අද කාලේ හිටයි පුදුම මාන්න උද්දච්ච කමන්න තියෙන්නේ. උස්සාසනයක වාඩි වෙලා බණ අහන්න ලෑස්ති වුණා නම් බණ කිව්වේ නෑ. එක අවස්ථාවක මුගලන් හාමුදුරුවෝ මේ එක්තරා භික්ෂුවක් කැඳවන්න මේ බුදුරජාන් වහන්සේ කීප වටක් විටක්ම මතක් කළා අහවල් භික්ෂුවට එන්න කියන්න කියලා. ආවි නෑ. එතකොට සැරියුත් හාමුදුරුවෝ ගිහිල්ලා මතක් කළා, ආනන්ද හාමුදුරුවෝ මතක් කළා, තව රහතන් වහන්සේලා එහෙම මතක් කළා. ගිහිල්ලා භික්ෂුව කැඳවනවා බුදුරජාණන් වහන්සේ අභිමුඛව එන්න, ඉස්සරහට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එන්න කියලා, යමක් විචාරන්න කියලා. ඊට පස්සේ ඒ භික්ෂුව ආවේ නෑ. ඉතින් ආවේ නැතුනම මේ මුගලන් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අවසරයක් ගන්නවා කෙසේ හෝ කැඳවන්නද. එතකොට මොකක්ද ඒකෙන් අර්ථවත් වෙන්නේ? ඒක නීතියක් නැහැ, රූල්ස් නැහැ, මොකවත් නැහැ. කෙසේ හෝ කැඳවන්නද, ඒ කියන්නේ කොහොම හරි එක්කන් එන්නද කියලා. එයා මොකලං අඳුරු ගියා නම් මොකද කරන්නේ නැත්තේ? ටිකක් සැරට කැඳවගෙන ඉන්නේ නැති. එතකොට අපි බලාගෙන හිටියේ නම් එහෙම ආන්න ඉතන ඔය බලන්න මේ වික්ෂුගේ හැටි. සමහරලාට අර පොලිස් කාර්යාල අඳුරු ජීප් එකකට දාගෙන යන්න ගන්නවා වගේ කරන්නත් ඇති. වෙන්නේ දේ. ඉතින් පොලිසිය ජීප් එකකට දාගන්න එක අහන්න දෙයක් නැහැ. ඒතර මේ පොලිස් කාර්යෝ නෙමෙයි වැරදි. භික්ෂුන් වහන්සේලා මොකද මේ අපිට ඇති නැති දේවල් වලට උද්‍යෝසන වලට යන්නේ? ඈ අපි මොකද පොහොර ඕනේ අපිට? අපිට මොකවත් ඕනේ නැහැ. ඒ නිසා එහෙම මේ ශාන්ත භාවයක් තබවා ගත්තොත් නිවන් දකින්න බෑ. එයා ළඟ තියෙන්න ඕන සරගතියකුත් තියෙන්න ඕන, මෘදු ගතියකුත් තියෙන්න ඕන, ශාන්ත ගතියකුත් තියෙන්න ඕන, උපේක්ෂා ගතියකුත් තියෙන්න ඕන, ප්‍රඥාවන්තකමක් තියෙන්න ඕන, මෝඩකම තියෙන්නත් ඕන. ඇයිද මෝඩකම වර්ධනය කළා එහෙම තියෙනවද? නෑ, මෝඩකම දියුණු කළා නෑනේ. මෝඩකම කියන්නේ දියුණු කරගත යුතු වැදගත්ම කාරණයක්. ඇයි හේතුව සමහර තැන්වල මොඩේ වගේ ඉන්න ඕනනේ. ඒක නිසා ප්‍රයෝජනවත් නැද්ද? ඉතාම ප්‍රයෝජනවත්. මන් දන්නේ මට ඒ තරම් ප්‍රයෝජනයක් ලබා දෙන්න තරම් එකක්වත් නැහැ. තේරෙන නේද? මං ඒ නිසා මොඩකම වගා ගන්නවා. ඉතින් ඒ නිසා හරිම වැදගත්. මං ගොඩක් ප්‍රයෝජන අරන් තියෙනවා මේ මොඩකමෙන්. ජීවිතයට ලොකු වටිනාකමක් එකතු කරගන්න පුළුවන් දෙයක් ඒකත් ආභරණයක්. ඉතින් ඒ නිසා මෝඩකමක් දියුණු කරන්න ඕන දෙයක් ඒක. ඒක ඉතාම වැදගත් වෙනතුනේ. ඒ නිසා මම මතක් කරන දෙයක් තමයි මම මේ වචනේ කියලා තියෙන සමහර තැන්වලට මාහට අසුරු සැනකින් අවීචි මහා නරකයට ගිහිල්ලා අගනිට්ටා බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා එන්න පුළුවන් කියලා. ඇයි ඒකෙන් මම මේ අදහස් කරේ? අර කතාව සංක්ෂිප්ත කළා, විශාල කතාවක් සංක්ෂිප්ත කළා. අසුරු සැනකින් මගේ එර්ධිය ඔච්චරද කියලා කියනවා නම් ඒක ආධ්‍යාත්මික එර්ධියක්. පංචස්කන්ධෙන් නෙමෙයි කවුරුවක්වත් එර්ධිය ඇති කරන්නේ. මේ දර්ශනයෙන් අවීචි මහා නරකයට ගිහිලා අගනිට්ටා බ්‍රහ්ම ලෝකෙ ස්පර්ශ කළා එන්න පුළුවන් තප්පරයකින්. ඒ කාලේ තප්පරය කියන වචනේ පාවිච්චි කරේ නැහැ. ඒ කාලේ පාවිච්චි කරා උස්කලාත ශක්තිමත් පුරුෂයෙක් වේගෙන් පාත් කරන වේගෙට ගිහිල්ලා එන්න පුළුවන් කියලා මතක් කරේ. ඉතින් අර ඒ වගේ පුළුවන්කමක් තියෙන්න ඕන ඕනම කෙනෙකුට. අවිජි මහා නරකයට ගිහිලා අගනිට්ට බ්‍රහ්ම ලෝකයට ගිහිලා එන්න පුළුවන් හැකියාව තියෙනවා. අගනිට්ට බ්‍රහ්ම ලෝකෙට බය වෙන්නත් එපා, දිව්‍ය ලෝකවලට බය වෙන්නත් එපා, සතර අපායට අවීචියට බය වෙන්නත් එපා. එහෙම බය තියෙන කෙනෙකුට අර ආරද්ධ වීරිය හටගන්නේ නෑ පින්නතුනේ. ඒක බලවත් වීරියක් බලවත් ශක්තියක් බවට පත් වෙන්න ඕන. තේරුණානේ? ඒක බලවත් ශක්තියක් බවට පත් වෙන්න ඕන. එහෙම නැත්තම් අපි බලන්නේ ශාන්ත මූඩ් එකකින් නිවන් දකින්න. ශාන්ත මූඩ් එකකින් නිවන් දකින්න බෑ වෙනතුනි. මාර් බලවේග කොහොමද දමනය කරන්නේ? එහෙම ශාන්ත මූඩ් එකකින්. හිතනවාද මේ සමාජයේ ඉන්න අය ශාන්ත බවට සලකනවා කියලා හැමෝම? අයිසකවට සලකනවා කියලා හිතනවාද? මේ සමාජය වගේ තමයි හිතත්. හිත තමයි මේ එළියට පැනපු සමාජය. තේරුණා නේද? මේ සමාජය වගේ තමයි හිත. එතකොට නගරයකට උපමා කරලත් තියෙනවනේ හිත නේද? එහෙමනම් හරි. බුදු වදනට ගැලපෙනවා. මේ සමාජය තමයි හිත. එහෙමනම් මේ සමාජයට මුහුණ දෙනවා වගේ තමයි හිතට මුහුණ දෙන්න සිද්ධ ඉස්සෙල්ල මම දන්නා ඉතින් පොඩ්ඩක් බලන්න ඕන මේ ඇත්තට ඉස්සෙල්ල හිතක් තියෙනවද කියලා. හිතක් නැති කරගත්තට පස්සේ මොනව කරන්නද නේද? හිතක් නැති කරගත්තොත් ඉතින් බල්ටික ඕනේ නැහැ. හිතක් නැහැනේ. හිතක් තියෙනවනම් හිතක් නැති කර ගැනීම සඳහා තමයි. එතකොට හිත නැති කරගත්තොත් අපි එතෙන්ට කියනවා චේතු විමුක්ති. කියන්නේ සිත කියන එක නෑ. සිතිවිලි තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. රහතුන්ටත් සිතිවිලි තියෙනවා. නමුත් චේතනා නෑ. සිත නෑ. සිත නැති වෙනවා. සිතිවිලි තියෙනවා. මොකද්ද මේ සිත කියන එක සහ සිතිවිලි කියන එක අතර තියෙන වෙනස? සිත කියන පින්නතුන් දුක් විඳින ශක්තිය මම ආයනය. මමනේ මම කියන්නේ චේතනාව කියන්නේ එතන. චේතාන්විත භාවයක් නිසා විඳවන විඳින ස්වභාවයක් තියෙනවා. මිනිස්සු එක එක චේතාන්විත භාවයේ විඳනයන් තමයි විඳමින් විඳනේ කරමින් ජීවත් වන්නේ. සුභවාදී චේතනාවන් වින්දනය කරමින් ජීවත් වෙනවා. අසුභවාදී චේතනාවන් වින්දනය කරමින් ජීවත් වෙනවා. කෙසේ වෙතත් අඟුරක් අතේ තියාගත්ත මිනිස්සු වගේ, අයිස් කැටයක් අතේ තියාගත්ත මිනිස්සු වගේ හොඳ කරන අයත් දුක් විඳිනවා, නරක කරන අයත් දුක් විඳිනවා. බලන්න සමාජයේ හොඳ කරන අය දුක් විඳින්නේ නැද්ද කියලා? හොඳ වෙන්න යන අය දුක් විඳින්නේ නැද්ද කියලා? හොඳ වෙන්න යන අයත් දුක් විඳිනවා, නරක වෙන්න යන අයත් දුක් විඳිනවා. ඉතින් අද අදම මේ මොහොතේම මේ සියලු ධර්ම කරුණු එකට කැටි කරලා ඔබේ අවබෝධය පරිපූර්ණ කරන්න. එක ධර්ම කරුණකින් සත්‍ය තේරුම් ගන්න මහන්සි වෙන්න එපා. ධර්මය හකුලවා තේරුම් ගැනීමෙන්ම තමයි විනුතුනේ සත්‍ය අවබෝධ වෙන්නේ. මම මේ ධර්ම කරුණු මෙනෙහි කරනකොට අනිත් ධර්ම කරුණු වලින් සියල්ලගෙන්ම ගත්ත ශක්තියත් ඒකට එකතු කළා තමයි මේ ධර්ම කරුණ තේරුම් ගන්න. තේරුණාද? අන්න එකට කියනවා හකුලුවා තේරුම් ගන්නවා කියලා. එහෙමයි අපි කරේ. ඒකයි ගමන ඉක්මන් උනේ. ඒ නිසා මේ ධර්ම කරුණ හොයනකොට අනිත් ඒ ඔක්කොම අමතක කරලා මේ මේක බලනෝ නෙමෙයි. අනිත් සියල්ලගින්ම ගත්ත අවබෝධාත්මක ශක්තිය මෙතෙන්ට එකතු කරලා තමයි බලන්නේ. එතකොට තමයි පිනතුනේ හරි උත්තරයක් ගන්න පුළුවන්. ආයි හෙට අහන ධර්ම දේශනාවේදී අද දවසෙත් එකතු කරගන්න සියලු ශක්තියින් මෙතෙන්ට එකතු කළා තමයි. අර සියලු ශක්තියින් සියල්ල එකතු කළා තමයි ඒක තේරුම් ගන්න. නැත්තම් අපි පටුවනේ තේරුම් ගන්නෙ, වඩා පටුව. එතකොට මේ ධර්ම අවබෝධය නොවෙනවා කියලා කියන්නේ ප්‍රඥා හීනතාවයක්. ඒ කියන්නේ දැනෙන ස්වභාවය සහ දැනෙන දේවල් අතර තියෙන තේරුම් ගැනීම. ප්‍රඥාව කිව්වට තේරෙන්නේ නැත්තම් ඔය විදිහට තේරුම් ගන්න. දැනෙන ස්වභාවය සහ දැනෙන දේවල් අතර තියෙන ඒ විෂමතා තේරුම් ගන්න බැරි කම හා ඒවා කළමනාකරණය කරගන්න බැරි කම තමයි හේතුව තමයි නිවන් දකින්නේ නැති හේතුව. දැන් මායාවක් කියලා අපි කියනවා. මායාවට මායාවක් කියලා කිව්වයි කියලා ඒක මායාවක් වෙන්නේ. මායාවට මායාවයි කියන එකත් මායාවක්. අසත්‍යයට අසත්‍යයි කියන එකත් අසත්‍යයක්. අනිත්‍යයට අනිත්‍යයි කියන එකත් අනිත්‍යයක් වෙන තුනේ. වචන නැතුව තේරුම් ගන්න ඕන. මොන හොඳ දෙයක් හොඳ වචනයක් ඒක. වචන නැතුව තේරුම් ගන්න ඕන. පුළුවන් නම් තේරුම් ගන්න මේ මොහොතේ. ඒක තේරෙන්නේ වචන නැතුව. වචන නැත. වචනකින් නේද අපි හැමදේම උත්තරයක් සපයන්නේ, ඒ වගේම තේරුමක් ගන්න. එහෙම වචනයක් නැතුව තේරුම් ගන්න නෑනේ. හැමදෙස්සෙම වචනයකින් තමයි තේරුම් ගන්නේ. දැන් සාඥාසෙත් වචනයකින්නේ මේ බණ කියන්නේ. ඒ නිසා නිර්වාණ ධාතුවට යනකොට වචන සියල්ල බොරු. මං විතරක් නෙමෙයි කවුරු කතා කරත් වචන බොරුව මත පදනම්ව හැදිච්ච දෙයක්, සංකල්ප මත පදනම්ව හැදිච්ච දෙයක්, දෘෂ්ටි මත පදනම්ව හැදිච්ච දෙයක්. දෘෂ්ටි මාරු කර ගැනීම සඳහාම නිපදුණු නිෂ්පාදනය කරගත්ත දෙයක් හැඟීම් ඕමාරු කර ගැනීම සඳහා භාවිතාවක් තියෙන දොනියක් තමයි වචන කියලා කියන්නේ. එනිසා වචනවල ඇත්ත නැහැ. තේරෙනවද? වචනවල ඇත්ත තියෙනවා නම් අපිට චීන භාෂාවෙන් කතා කරනකොටත්, එහෙම නැත්නම් ටිබෙට් භාෂාවෙන් කතා කරනකොටත්, තායි භාෂාවෙන් කතා කරනකොටත් තේරෙන්න ඕන. තේරෙනවද? වචනවල ඇත්ත තියෙනවා නම් අපිට ඒ භාෂාවන් වලින් කතා කරද්දිත්, ජපන් භාෂාවෙන් කතා කරද්දිත් තේරෙන්න ඕන. ඇත්ත නෑ. එතකොට ජපන් භාෂාව තේරෙන්න ඕන නම් ජපන් භාෂාව ඉගෙනගෙන 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 ඔළුවේ දාගන්න ඕන සංඥා ටික. එහෙම නේද? ඉගෙනගෙන සංඥා ටික දාගත්ත පස්සේ උන ඊට පස්සේ ජපන් පුළුවන් එයාට. චීන ඕන නම් එහෙමයි. එතකොට ඒක අර අහපු එකට සහ ඒ අවධිය තමයි ඇති වෙන්නේ. දැන් අනිත් භාෂාවලුත් එහෙමයි. ඒකේ ධ්වනියයි ඒකේ ශබ්දයයි ඉංග්‍රීසි භාෂාව හරි ඉගෙන ගන්නකොට නේද ඒකේ ශබ්දය කරන විදියයි ඒකේ හරි ආරවුලක් තියෙනවා. එක එක රටවල් වල එක එක විදියට ඒක ශබ්ද කරන්නේ. එතකොට කතා කරන ස්වභාවයට අනුව හිතා ගන්න පුළුවන් මේ මිනිසයා මේ ඕස්ට්‍රේලියන් ජාතිකයේද, එංගලන්ත ජාතිකයේද, ඇමරිකා ජාතිකයේද කියලා හිතා ගන්න පුළුවන්. වචන 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 වලින් උත්තර සපය ගන්න එක හරි බොළඳ වැඩක්. වචන වලින් උත්තර සපයන එක බොළඳ වැඩක් වෙන තුනේ ඒකෙන් උත්තර සපය ගන්න බෑ. දේශනා ඇසීම වගේම විදර්ශනාව පුරුදු කරන්න. අපි දේශනා පැයක් ඇසුවොත් ඒ දේශනාව පැය පහක් විදර්ශනා කළා. ඒ වගේම හොඳින් ශ්‍රවණය කියන එක අපි හොඳින්ම සිද්ධ කළා. හොඳින්ම ශ්‍රවණය වීම අර දවසක් එක උපදේශයක් ලැබුණා. රාත්‍රී 1 සිට 3-4 විතර දක්වා හොඳ පැහැදිලි මනසක් තියෙන හොඳින් ශ්‍රවණය වෙනවා කියලා කිව්වහම අපි එහෙම හොඳින් ශ්‍රවණය කළා. කන් වලට හෙඩ්ෆෝන් එක මෙහෙම තද කරගෙන වචන හරියට තේරුම් ගත්තා. අපි භාවනා මධ්‍යස්ථානවල ශබ්ද ඇහෙන්න දාන්න බෑ. ඉතින් ඉයර්ෆෝන් එකක් හෙඩ්ෆෝන් එකක් දාගෙන සමහර ඒවා බොහෝම හොඳට හෙමින් ශ්‍රවණය කරලා ඒ වචනේ හොත්තට අහුම්කන් දීලා ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. අවබෝධ නැති දේවල් පාස් වෙන්න අපි ඉඩ තිබ්බේ නෑ. අපි අවබෝධ කරගන්න උත්සාහ කළා. අන්න එවිට පින්නතුනේ හරියට ධර්මයේ මුණ ගැහුණාම තාම ටික කාලෙකේ තාම සුළු කාලෙකින් එකට වෙර දැරුවොත් දර්ශනය දකින්න පුළුවන්. එක දිගට දේශනා අහලා සත්‍ය අවබෝධ කරගත්තා ඉන්න ගොඩක්. මොකද හේතුව එක දිගට දේශනා අහනකොට කුසලයේ පිරිහෙන්නේ නැහැ පින්නතුනේ. දැන් ඔන්න අද දේශනා ටික අහලා මනස උසස් කරගෙන දර්ශනය ශක්තිමත් කරගෙන යනවා. ආය එළියට ගියාට පස්සේ මොකද වෙන්නේ? අන්න පිරිහෙනවා. ආයි මනස අතෙන්ට වැටිලා ඔන්න පහලට වැටෙනවා. ඉතින් ආයි ඇවිල්ලා දේශනයක් අහන්න ඕනේ තෙන්ට අවදිය කරගන්න. ඒ නිසා එක දිගට දේශනා අහනකොට අර කුසලය පිට කුසලය දියුණු වෙලා දියුණු වෙලා දියුණු වෙලා ශක්තිමත් වෙලා පිරිනොතුනි බලවත් වෙනවා. බලවත් වෙලා අවසානය දක්වාම මෙතනින් එතර වෙන දක්වාම මේ මනස සම්පූර්ණයෙන් මගෙන් දුරීභූත වෙනකම්ම නිදහස් වෙලා යනකම්ම චුත වෙලා යනකම්ම මනස තමන් උත්සාහ කරන්න ඕන පිරිනොතුනි. තමන්ගේ මනස තුච කරගත්තොත් අයින් කරලා ගත්තොත් නිරෝධ කරගත්තොත් එලව ගත්තොත් සතර පායට යන්නේ නැහැ. නියතෝ සම්බෝධි පරායනෝ නියත වශයෙන්ම සම්බෝධිය මුල් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. යා කවුද මේ සිත නැති කරගත්ත කෙනා? මමත්වේ නැති කරගත්ත කෙනා. මමත්වේ නැති කරගත්ත කෙනා නියත සම්බෝධි පරායනෝ. කොච්චර සතුරාද පින්නතුනේ එයාටම දැනනකොට එයා සතර අපායට යන්නේ කියලා. එයා මොනම විදියකින්වත් ඒ අවබෝධ කරපු කෙනාව දාන්නත් බෑ පින්නතුනේ. මොනම හේතුවකින්වත් අපි හිතමු අත්තරදීමකින්වත් පවක් කළා අපාය යන්න බැරිද? නෑනේ. මොනම විදියකින්වත් ඒක කෙරෙන්නේ. විවිධ උපමාවල් දක්වලා තියෙනවා පින්නතුනේ. කෙලෙස් වල කොයි වගේද කියලා පෙන්වුවහම උදාහරණ දක්වලා තියෙනවා. තට්ටු සිඳුන අපි හිතමුකෝ ගිරවෙක් කියලා කෙලෙස් කියන්නේ හැමදාම බිහාඹල හුස් ගාලා යන ගිරවෙක් වගේ කියලා. කෙලෙස් බොහොම වේගෙන් බිහාඹිනවනේ කට්ටියගේ. ඉතින් මේක ඒක උපමා කරලා පෙන්වලා තියෙනවා තට්ටු සිඳුනු කුරුල්ලෙක් වගේ කියලා. දැන් බලන්න මේ මමත්වයේ දුරු කරගත්තොත් එයාගේ තියෙන ස්වභාවය. එතකොට තටු සිඳුණු කුරුල්ලෙක්ගෙන් ලොකු පාප එහෙම වෙන්නේ නැහැ. يعني ලොකු පාප කියන්නේ මිනිස් ඝාතන, මිනිස්සුන්ව නැති කරන ඒවා, මිනිස්සුන්ගේ ගුණ මකන ඒවා, විනාශ කරන ඒවා. ඒ දේවල් කරන්නේ නැහැ ඒගොල්ලෝ. පංචානන්තරේ පාප කර්ම, සංඝ බේද, කොටෝ නැන කොටනෝ ඒවා, ඒ වට්ටියම්මල කරන දේවල් කරන්නේ නැහැ. තේරෙනා නේද? ඒව කරන්නේ නැහැ. ඈ කඩු ගිනිසි අමෝරාගෙන යෝ කරගෙන මිනිස්සු විනාශ කරගෙන පෙරලගෙන යාට යන්න දෙයක් නැහැ. ඕන දෙයක් අතහැර දාලා ගලක් මුලක ගහක් මුලක ඉන්න පුළුවන් මට්ටමේ අත්හැරීමක් ශක්තියක් උපදව ගත්තට පස්සේ තමයි යා ඒ සත්‍ය අවබෝධය කරන්න පිණිසුනේ. ඒත් ආරාම අරක මේක යාන වාහන අරව මේවා එහෙම අල්ලගෙන නැහැ. එයාට හිතුනොත් තප්පර 10න් ඔක්කොම වෙනස් කරන්න පුළුවන් කෙනෙක්. මේ ස්ථානවලට මේ ආසත්ත වෙලා පන්සල් මරගගෙන මේවයි මල පෙරීතු වෙන ඇහි නෙමෙයි. ලොකු රජමහ විහාරාධිපතිලා වගේ සමහර. එහෙම වෙන කෙනෙක් නේ, යාට ඒක තප්පර 10න් ඒ ඔක්කොම අතහරින්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක්. පන්සල් රැකගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ගෙවල් වලට ආසත්ත වෙලා ගෙවල් රැකගෙන බලාගෙන හටි මුටි ටික බලාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ඒත් කවුරුණත් ඒ දර්ශනයට පත් වුණොත් එහෙම පින්නතුනි. හොඳට විදර්ශනා කරන්න. හැබැයි සියලු ධර්ම කරුණු ඔබ විදර්ශනා කරන තැනට ඔබට ගැළපෙනවද කියලා බලන්න හැම තිස්සෙම. දැන් නැටුම් උගන්වනවනේ. ඔයගොල්ලෝ නටලා තියෙනවද? නැටුම් උගන්වනකොට බලන්න මේ හැම තිස්සෙම අර ගුරුවරයා විසින් උගන්වන ඒ ඉරියව්වට, ඒ නැටුමට, ඒ අපි හිතමු උඩ රට නැටුම් ගන්නනවා කියලා, ඒ නැටුම් ගන්නකොට අත්, ඇඟිලි, පාද හැම තිස්සෙම හදනවනේ. හදලා මේ මෙහෙම තියලා මේ විදියට නැමෙන්න ඕන, මෙතන මෙහෙම කොන්ද නැමෙන්න ඕන, මේ මාත් පොඩ්ඩක් නටලා තියෙන ඒ දවස්වල. ඒ නිසා මම දන්නවා එක හදනවා හැම තිස්සෙම ගුරුවරයා. මේ අත මෙහෙම පොඩ්ඩක් අඹරෙන්න ඕන කියලා අඹරනවා, මේවා අඹරලා මේ විදියට තියන්න ඕන කියලා ඔන්න කියනවා. එල්ලේලා ආන්න ඒ වගේ. ඉතින් ඒක එතකොට අපි ගුරුවරයා දිහා බල බල අරවා අපි කකුල හදනවා, මේ අත අඹරනවා, හැඩේ ගන්නවා, ඒ වගේ දේවල් කරනවා. එතකොට ඒ විදියට තමයි නැටුම් පුරුදු වෙන්නේ. ඉතින් මේ දහමත් එහෙමයි. දහමට අනුගත වීම කියන එක වෙනකොට මේ හිත මේ හදාගත්ත, මේ ෆෝකස් කරගත්ත විදිය ආනන්ද හැමතුන් දේශනා කරන ලද, බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද, බුදුහාමුදුරුවෝ දේශනා කරන ලද කියපු දේ බුදුහාමුදුරුවෝ කියපු තැනකින් ගන්නව නම් මට කියන්න පුළුවන් බුදුහාමුදුරුවෝ කියපු විදියට ගන්න කියලා. නමුත් බුදුහාමුදුරුවෝ කියපු දේ පුතඥයන් විසින් පරිවර්තනය කරන ලද විදියට නම් අනේ ගන්න කියලා මට කියන්න බෑ. මොකද හේතුව ඒගොල්ලොන්ට තේරෙන විදියට ඒක පරිවර්තනය කරගෙන තියෙන්නේ. ඒකයි බුදුන් බුද්ධියට ගෝචර වෙන්නේ. ඒ විදියට තමයි ඒගොල්ලෝ ඒක පරිවර්තනය කරන් තියෙන්නේ. ඒ නිසා මට ඒක එච්චර සිතකින් කියන්න අමාරුයි. මගේ දේශනේට අනුව කියලා මට කියන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවම කියපු දෙයක් කොයිමින් හරි ගන්න පුළුවන් නම් අන්න ඒ විදියට අනුගත වෙන්න. හොඳේ. එහෙම නැතුව කාටවත් උමනා විදියට මේ තේරෙන බුදුන් මේ වචන මාලාවකට අන්තර්ගත කරලා තියෙන තැනකින් ගන්න කියලා මට එහෙම කියන්න හිතෙන්නේ නැහැ. මොකද හේතුව එතන සත්‍ය නෑ. අර සතර ඉරියව්ව කතාව වගේ තමයි. එතකොට අනුගත කරගන්න ඕන. හැමතිස්සෙම අනුගත කරගන්න ඕන. දැන් මේ ඉන්න ක්‍රමේ හරිද? දැන් ඔන්න මම මනස මම දැන් හැඩගස්සලා තියෙනවා. දැන් සියලුම දේශනා කරලා ලද්ද, ස්වාමීන් වහන්සේ දේශනා කරලා ලද්ද ධර්ම කරුණු වලට මේ ඉරියව්ව, මේ ක්‍රමය, නැත්නම් මම මේ ඉන්න තත්වය ගැලපෙනවද හරිද? ඔබ බලන්න. හරි දෝෂයක් තියෙනවද? සාන්නහස මේ විදියටයි ඉන්න කියලා කිව්වේ. මේ විදියට ඉන්න එපා කියලා තියෙනවා. මේ විදියට නෙමෙයි, මේ විදියට මෙතන හැඩ ගැහෙන්න ඕන. බලන්න තමන් ඉන්න ක්‍රමය තුළ සාන්නහසගේ දේශනාවට විරුද්ධ භාවයක් තියෙනවද කියලා බලන්න. නොගැලපෙන ස්වභාවයක් තියෙනවද කියලා බලන්න. අඩුපාඩුවක් තියෙනවා නම් ඒවලේවලේව හදා අපි සැකසෙන්න ඕන. අන්න ඒකට කියනවා සචිත්ත පරියෝධපනං. අන්න ඒකට කියනවා ඉන්ද්‍රිය දමනය. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය. අන්න ඒකට කියනවා ධම්මානුගත වීම කියලා කියන්නේ අන්න ඒකට. ඒ කියන්නේ ධර්මයට අනුව ගත හදා ගන්නවා. ගත කියන්නේ පඤ්චස්කන්ධේම නෙවෙයි. ඈ ධර්මයට අනුව අපිට මේ අවශ්‍ය කරන ආර්ය භූමියේ ගත. වචනේ ඉතින් හැඩ කළා කියනවා තමන් හරියට තෝරගන්න ඕනේ. තේරුම් ගන්නවා කියන උතරේ. අන්න එහෙම තේරුම් ගත්තොත් අප්පමාදේන සම්පාදේද. මට නම් ඉතින් හදිස්සියක් නැහැ. ඔබට හදිස්සියක් තියෙන්න ඕන. ඔබට නිවන් දකින්න හදිස්සියක් තියෙනවයි කියලා තේරුනොත් අපිට ඔබට උදව් කරන්නත් පුළුවන්. ඔබට හදිස්සියක් නැත්තම් මට හදිස්සියකුත් නැහැ. ඔබට හදිස්සියක් තියෙනවා නම් තමයි ලෙඩා යන්න එපා දොස්තර මහත්තයලා ගැබෙන්නේ. ලෙඩා යන්න ඕන දොස්තර මහත්තයලා ඩෙඩේ කියලා අනේ ඩොක්ටර් එහෙම කියලා ඕඳින් කියලා වෙටි කරගෙන තමන් බීලා තමන් සුවපත් වෙන්න ඕන. ඒ වගේ දොස්තර මහත්තයා ගෙදරට හොයාගෙන ඇවිල්ලා එවෙන්න අර මේ බලෙන් එන්නත් ගහනවා වගේ වලින් එන්නත් කියනවා අස්සම් කරන්නත් ඕන අය අපග කියන්නේ කියලා. ඒක නමුත් වෙනවල බලහත්කාරකමකුත් කරනවා ගාමිය කියලා එන්නේද? මෙතන බලහත්කාරයෙන් අස්සම් කරනවා කියලා බලහත්කාරකමක් කරනවා. ඒකට ඒක තියෙන්නේ මං සිය කැමැත්තෙන්ම ගා ගන්නවා කියලා. බලහත්කාරයෙන් අස්සම් කරන්නේ කියලා. ඒ බුදෝ ලෝකය. එහෙනම් ඉතින් නොගා ඉන්න පුළුවන් කමද ඉන්නේ? බලහත්කාරයෙන් අස්සම් අරගෙන කැමැත්තෙන් ගා ගන්නවා කියලා ගන්නවා. ඉතියාරි ලෝ ලස්සන ලෝකයක් තියෙන්නේ. ඒ වගේ ඔබ සූපත් කරන්න එන්නේ. ඉතින් ඒ නිසා අපි සංසාර පින්නතේ අනන්ත දුක් විඳලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මේ ජීවී ශක්තියෙන්. සමහරලාට අපි අනිත් ග්‍රහ ලෝකවලත් ඉන්නේ ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ හිරු සහ මේ ග්‍රහ මණ්ඩලේ ගොඩාක් පරණයිනේ. ගොඩාක් පරණයි. කාලයක් තිස්සේ මේවා කැරිගේ හැදි මගේ විශ්වාසය මේ අනිත් ග්‍රහ ලෝකවල ජීවීන් සහ ඒ පැවැත්මවල තිබුණා. ඒ තිබුණට පස්සේ ආයි මේ ග්‍රහ ලෝක වෙනත් මේ ග්‍රහ ලෝකයේ තත්ත්වයට හැදෙනකොට මේව ජනාවාස වෙලා ආයි මෙහෙට ආව. දැන් නිකන් අපි හිතමු දැන් අඟහරු ලෝකයේ මේ දවස්වල ගවේෂණය කරගෙන යනවා. ඒ අඟහරු ලෝකේ දැන් ඔහොම පරීක්ෂණය කරලා ඒගොල්ලෝ හොයනෝ මේ ඒ ග්‍රහ ලෝකයේ වර්ධනය කරන්න පුළුවන් ජීවීන් මොනවද, පැලෑටි මොනවද, දිලීර මොනවද කියලා බලනවා. බලලා ඒවා දාලා ඉදිරියේ ඕක දිරිල ඇති කරන බැල. ඈ එහෙම කළා හිමින් සැරේ මෙහෙන් යනවා. කට්ටියක් නොඑන්න මෙයන් ලෑස්තිලු එහෙ ජනවාස කරන්න. එතකොට ඔය විදියට ගියා. ඊට පස්සේ දරු මල්ලෝ එහෙ මේ හදාගෙන නේ ගිහලා ඒ වර්ධනය වෙලා ඒක වෙනවා. ඊට පස්සේ මේ ග්‍රහ ලෝකයේ යම් කිසි කාලයක නැති වෙලා යන්නත් පුළුවන්. ඉතින් පින්නොතුනේ මහා පුදුමේ කියන්නේ මේ වගේ ජල ගොඩාක් මෙහෙම ලස්සන නිල් සාගරයක් තියෙන, පොළොක් තියෙන, ගස්වැල් තියෙන මේ වගේ සත්ත්ව විවිධත්වයක් තියෙන ජීවීන් සිටින මේ ලෝකයක් නෑ නේද? ඉතින් හැම දිනාටම මේ වාසනාව අපිට ලැබිලා තියෙනවා ජීවිතේ දකින්න දුර්ලභ මනුෂ්‍ය ආත්මේ. ඒයින් ප්‍රයෝජන ගන්න කියලා හැම දිනාටම මතක් කරනවා. සම්මා සම්බුදු සම්බුත් සෝපත්තය. අද දවසේහි පින්වත් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ බිබිල ප්‍රදේශයේ සිට අපිට ඒ දායකත්වය දක්වන ඒ නීතිඥ නන්දා මහන්දිරම් පින්වත් මෙතිනිය බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්මය අහගෙන ප්‍රගුණ කරගෙන යන පින්වත් මෙතිනියක්. එතු මේගේ අරමුණු බවට පත්වන්නේ මේ සද්ධර්ම දේශනා විශ්වයට මුදා හැරීමේ දායකත්වයේ දැරීම තුළින් මෙම ධර්මය චිරාත් කාලයක් රැකේවා කියන උතුම් ප්‍රාර්ථනාව. එතුමියට ඒ ධර්මයේ අගේ දැනෙච්ච නිසා තමයි ඒ එවැනි දෙයක් ප්‍රකාශ කරන්නේ. ඒ විදිහටම මේ ධර්මය රැකෙන්න ඥානවන්තයෝ අඥානය මේ ධර්මයට පහර දෙනවා. හැමදාම අඥානය බුද්ධිමතුන් ටික එකතු වෙලා රැවටෙනවා කියලා දොස් කියනවා. අඥානය එකතු වෙලා කියනවා බුද්ධිමතුන් මෝඩයෝ කියලා. හරි ෂෝක් ලෝකයක්. ඒ නිසා නීතිඥවරු, ඉංජිනේරුවරු, මහාචාර්යවරු ඔක්කොම මෝඩයෝ කියලා කියනවා අඥානය ටික එකතු වෙලා. ඉතින් හරි ෂෝක් කතාවල් කරනවා ඒ අඥාන සමාජයේ ඒව පිළිබඳව තිගැස්මක් ඇති කරගන්න නැතුව ඥානවන්ත සමාජයක් එකතු වෙලා ජ්‍යෙෂ්ඨ සමාජයක් එකතු වෙලා ගන්න තීරණේ ඉතාම උසස්. ඒ නිසා ප්‍රඥාවන්ත යන්ගේ ධර්මය ප්‍රඥාවන්ත පිණිසුන්ගේ ධර්මය තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඉතින් බලාපොරොත්තුව තමයි 2020 ජනවාරි මාසේ 31 වෙන දින අභහා ප්‍රාප්ත වූ එතුමියගේ ස්වාමි පුරුෂයා වන KDK ගලගොඩ පින්වත් මැතිතුමාගේ සසර ගමන සුගතිගාමී වේවා. මේ පින් අනුමෝදන් වේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන් නිවනින් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඒ KDK ගලබොඩ පින්වත් ඒ මැත්තුමන්ට සසරින් ඒ විදියටම සැනසීමක් වේවා, මේ ධර්මානිසංස බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම මහත්මානන්ගේ මවගේ පියාගේ සසර ගමන යහපත් වේවා, සසරින් නිවනක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දායකත්වය දරලා තියෙන්නේ. ඒ වගේම එතුමියගේ මවතුමිය වන ලීනා කරුණාරත්න සහ CM අර්නෝනිස් පියාණන්ටත්, ප්‍රියන්ත ගුණානන්ද සහෝදරයාටත් ඒ හැම දෙනාගේ සසර ජීවිතයේ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් නිදුක් නිරෝගීව සුවපත්ව කටයුතු කරන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා එතුමියගේ දුවා දරුවන් වන රසින්දු උපමාලි ගලගොඩ පින්වත් ඒ දියණියටත්, ඒ වගේම චන්දික විජේරත්න පියුම් ආදර්ශනී ගලගොඩ, ඒ වගේම සඳුනී රසිකලා ගලගොඩ යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කටයුතු සියල්ල සාර්ථක වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේ වර්තමානයේ තිබෙන රෝග පීඩාවන් වලින් ඈත්ව තම අධ්‍යාපන කටයුතු සිද්ධ කර ගැනීමට විදේශගතව ඉන්න ඒ දරුවන් ඇතුළු හැම දෙනාටමත් ශක්තිය ධෛර්ය වේවා කියලා ආශිර්වාද කරනවා. මේ දහම් කුසල බලයෙන් අද දායකත්වයේ දක්වන ඒ නීතිඥ නන්දා මොහන්දිරම් පින්වත් මැතිණියගේ සීලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාටමත් උතුම් යහපත වේවා. ආදාත නිවණින් සැනසීමට මේ පුණ්‍ය ධර්මියෝ සෑම සීලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතු චතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු. සම්බුදු සරණ වේවා. සූපත් වේවා. සූපත් වේවා. සූපත් වේවා.